කවි රශීම් මැතුමා
ස්තුති ගරු කතානායකතුමනි ගරු
අග්‍රමාත්‍ය
ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් පසුව කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. මට මතක් වුණේ බොරල්ගොඩ සිංහයා කියන ෆිලිප් ගුණවර්ධන මැතිතුමාගේ පුතා වන අග්‍රාමාත්‍යතුමා අද IMF එක වෙනුවෙන් කඩේ යනකොට පොඩක් පුදුමයක් හිතෙනවා එතුමා IMF එක වෙනුවෙන් කතා කරනකොට. ඉතින් එදා ෆිලිප් ගුණවර්ධන මහත්තයා මව්බිම වෙනුවෙන් ඉතාම දේශප්‍රේමී ස්ථාවරයක් අරගෙන කටයුතු කරපු අය. ලෝකේ කවුරුත් පිළිගන්නවා රටක ආර්ථිකයක් ඇදගෙන වැටෙනකොට IMF එක තමයි අන්තිම විකල්පය කියලා. එක සාමාන්‍යයෙන් ලෝකේ කවුරුත් පිළිගන්න දෙයක්. ලෝකේ රටවල් ගත්තම ලෝකේ රටවල් හතක් හැර අනිත් සියලුම රටවල් IMF එකේ සාමාජික බවට පත් වෙලා සිටිනවා. එහෙමනම් IMF එක බිල්ලෙක්ම වෙන්න බෑ. රුසියාව, චීනය, ඇමරිකාව හැම රටක්ම මේක සමාජිකයෝ. හැබැයි කියුබාව, උතුරු කොරියාව, මොනාකෝ, තායිවාන්, වැටිකන් සිටි එක, ඊස්ට් තිමෝරය, ලීචන්ස්ටයින් කියන රටවල් හතක් මේක සමාජිකයෝ වෙලා නැහැ. IMF එකේ ප්‍රධාන අරමුණ ගත්තම මූල්‍ය පීඩාවට යටත් වෙන රටවල් සහ ගෙවුම් ශේෂයේ දිගටම අර්බුදයට යන රටවල් වල ප්‍රශ්නවලට මැදිහත් වීමක් කරනවා. ණය පහසුකම් ක්‍රම කීපයක් හරහා තමයි මේක කරන්නේ. එකක් තමයි සමීපස්ත ණය පහසුකම, ස්ටෑන්ඩ් බයි ක්‍රෙඩිට් ෆැසිලිටි, එහෙම නැත්නම් අපට දීලා තියෙන විස්තීර්ණ ණය පහසුකම, එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි ආදී වශයෙන් ඒ ආධාර උපකාර ණය ලබා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා IMF එක ඉල්ලනවා ව්‍යූහාත්මක ප්‍රති ව්‍යුහගත කිරීමක් කරන්න කියලා. හැබැයි කොන්දේසි කීපයක් යටතේ IMF එකේ ආර්ථික න්‍යායන් බොහෝ දුරට බටහිර මොඩලය හරහා පදනම් වූ විසඳුම් තමයි තියෙන්නේ. විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රමය, එහෙම නැත්නම් ලිබරල් ආර්ථික ක්‍රමවේදය හරහා ප්‍රාග්ධන ගිණුම විවෘත කිරීම ආදි වශයෙන් හරහා තමයි IMF එකේ පොලිසි ප්‍රිස්ක්‍රිප්ෂන්ස් ටික එන්නේ. එනිසා එකම පාරම රටකට ඒවා ඔක්කොම හරියයිද ගැලපෙනවද කියන එක අපිට හිතන්න බෑ. ඒක ඒ නිසා මේ ඔක්කොම IMF කියන ඔක්කොම වැළඳ ගැනීම සඳහා ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩු දැනගන්න ඕනේ, ඒ රටවල් වල ආණ්ඩු දැනගන්න ඕනේ, ඒවා තෝරා බේර කටයුතු කරන්න. IMF වැඩසටහන ගත්තම ධනාත්මක ප්‍රතිඵල ලැබිලා තියෙන රටවලුත් තියෙනවා, ඍණාත්මක ප්‍රතිඵල ලැබිලා තියෙන රටවලුත් තියෙනවා. අපි ඒ ගැනත් හිතන්න ඕනේ. 1998 විශේෂයෙන්ම ප්‍රසිද්ධ වූ බටහිර ආසියාවේ ඇතිවෙච්ච අර්බුදය, ඊස්ට් ඒෂියන් කරන්සි ක්‍රයිසිස් එක වෙලාවේදී මැලේසියාවේ මහතිර් මොහමඩ් අගමැතිවරයා IMF එකට යන එකට විරුද්ධ වුණා. එතුමා තනි තීන්දුවක් ගත්ත ඒගොල්ලන්ට ආවේනික වැඩසටහනක් හදන්න. අයි මැලේසියාව ඒකෙන් සාර්ථක වුණා 100%. හැබැයි අනෙකුත් රටවල් තායිලන්තය, කොරියාව, ඉන්දුනීසියාව වගේ රටවල් IMF එකට ගිහිල්ලා ගොඩ ගියා. එහෙමත් තියෙනවා. 1993 ජෝර්ඩන් රට IMF එකට ගිහිල්ලා ගොඩ ගිය රටක්. ඒ වගේම මෙක්සිකෝව, ඉන්දියාව, ටියුනිසියාව, ඊජිප්තිය IMF එක හරහා ගොඩ ගිය රටවල්. අනිත් පැත්තෙන් අසාර්ථක වූ අවස්ථාවල් ගොඩක් තියෙනවා ඒ හා සමානව ගත්තම. එකක් තමයි ටැන්සේනියාව. 1985 IMF එක මැදිහත් වුණා, ඒ රට අසාර්ථකයි. ග්‍රීසිය 2000 ග්‍රීසිය අද වෙනකන් අසාර්ථක. IMF එක දිගටම උදව් කරා. හැබැයි ගොඩ ගිහිල්ලා නැහැ. ආජන්ටීනාව ගන්න 2001 සිට ආජන්ටීනාවේ අර්බුද තියෙනවා. IMF එක 22 ආජන්ටීනාවට උදව් කරලා තියෙනවා. ආජන්ටීනාව IMF සහාය අරගෙන 9 ණය පැහැර ගෙවීම පැහැර හැරලා තියෙනවා. එතකොට IMF වැඩසටහන අසාර්ථක වෙලා තියෙනවා මේ දිගටම. අද බලනකොට ආජන්ටීනාවට ඩොලර් බිලියන 90කට වැඩි ප්‍රමාණයක් IMF එකෙන් දීලා තියෙනවා. හැබැයි අදත් ආජන්ටීනාවේ උද්ධමනය 100%. මොකද ඒ රටේ දිගුකාලීන ශක්තිමත් ස්වදේශීය සංගතයක් ඇති උපාය මාර්ග සහ ප්‍රතිපත්ති නොමැත වීම. ඒ කියන්නේ රටේ ආණ්ඩුවේ ප්‍රශ්නයකුත් තිබුණා. එනිසා IMF උපදෙස් අසාර්ථක වෙලා තියෙන තැනුත් තියෙනවා. ශ්‍රී ලංකාව ගත්තම ගොඩක් වෙනස් නැහැ. ලොකු වෙනසක් නැහැ. මොකද ශ්‍රී ලංකාව IMF එකට 16 අගමැතිතුමා කියපු ආකාරයට IMF එකට ගිහිලා තියෙනවා. මං හිතන්නේ 9 විතරයි අපි IMF එක කියපු ඒ ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කරේ. අනිත් තැන්වල අපි ඒවා පැහැර හැරියා. එතකොට 2005 ගත්තම දෙදස් හතරේ පත් වූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමයි IMF එකට ගිහිල්ලා 2008 ශ්‍රී ලංකාවේ ලොකුම IMF ණය ඉතිහාසයේ ගත්තේ එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැන් තියෙන කට්ටිය ආණ්ඩුව. ඒ වෙලාවේදී ඩොලර් බිලියන 2.6ක් ගත්තා. හැබැයි මහින්ද රාජපක්ෂ රජයට මූල්‍ය විනයක් තිබුණේ නැහැ. සංගත ආර්ථික ප්‍රතිපත්තියකුත් තිබුණේ නැහැ. ඒකෙන් මොකද වුනේ? IMF එකට ගිහිල්ලා ඩොලර් බිලියන 2.6ක් ගත්තට ඒ කාලය තුලම ජාත්‍යන්තර වාණිජ මූල්‍ය වෙළඳපොළට ගිහිල්ලා ස්වෛරිය බැඳුම් කර ණයක් හැටියට ගන්න පටන් ගත්තා. තව පැත්තකින් චීන රජයට ගිහිල්ලා බිලියන ඩොලර් ගාණක් අරගෙන සුදුවලි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. එතකොට ඒ ආණ්ඩුව, ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තියෙන මූල්‍ය අශීලාචාරකමත් දූෂණයත් පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසා රට කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. ඒ නිසා IMF එකෙන් මුදල් ගත්තා නිසා කඩා වැටුනේම නැහැ. ආණ්ඩුව හරියට වැඩ කරපු නිසා නැති නිසා ඔය ප්‍රශ්නය තිබුණා. ප්‍රතිඵලය මොකද්ද? ඒ මූල්‍ය අශීලාචාරකම ඇතුළේ තිබුණු නිසා, අභ්‍යන්තරය තුළ තිබුණු නිසා, IMF එක නිසාම නෙවෙයි. මොකද්ද වුනේ? ප්‍රතිඵලය තමයි. හිතලා බලන්න, 1948 සිට 2004 දක්වා අවුරුදු 56ක කාල පරිච්ඡේදයක් තුළ මේ රට අරන් තිබුණු ජාතික ණය ප්‍රමාණය රුපියල් බිලියන 1886යි. රුපියල් බිලියන 1886යි. හැබැයි 2004 සිට 2014 දක්වා මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලේ, පොහොට්ටුව ආණ්ඩු කාලේ අවුරුදු 10ක් ඇතුළ ඒ ණය ප්‍රමාණය, ජාතික ණය ප්‍රමාණය රුපියල් බිලියන 9986කට වැඩි වුණා. 100%කින් වැඩි වුණා. කාගේද වරද? IMF එකට වඩා මේ රට පාලනය කරපු රජයන්වල වැරදි. 2004 සිට 2020 දක්වා ගත්තම රාජ්‍ය ව්‍යාපාරවල පාඩුව ට්‍රිලියන, රුපියල් ට්‍රිලියන 1.3ක්. එතකොට බලන්න කොච්චර දුරට මේ රට විනාශ කරන්නට කටයුතු කරලා තියෙනවද කියලා. ඒ නිසා IMF එකට විතරක් දොස් කියලා වැඩක් නැහැ. IMF එකේ ප්‍රශ්න තියෙනවා. ඒවා තෝරා බේරාගෙන වැඩ කරන්න ඕනේ රජයක්. හැබැයි 2004-2014 කාලේ ආණ්ඩුව හිටිය ආර්ථික ඝාතකයෝ, ඒ ආර්ථික ඝාතකයෝ තමයි 2020 නැවත බලයට ආවේ. 2020 ඇවිල්ලා මේ ආර්ථිකය ඝාතනය කරන්න කටයුතු කරේ ඒ කණ්ඩායමමයි. හැබැයි මේ ආර්ථිකය බංකොලොත් කරපු අයම තමයි අදත් මේ පාලනය කරන්නේ. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නය. මොකද්ද තියෙන වෙනසද? අපිට පේන එක වෙනසක්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුණා. හැබැයි වෙන කිසිම වෙනසක් අපි දකින්නේ නැහැ. තාම රට දුවවන්නේ එදා මේ රටේ ආර්ථිකය ඝාතනය කරපු ඒ ආර්ථික ඝාතකයෝ පිරිසක්. එතකොට එතන තමයි ලොකුම ප්‍රශ්නය තියෙන්නේ. මම වැදගත් කාරණාවක් මේ සභාවේදී කියන්න කැමතියි. 2004-2014 කාල පරිච්ඡේදය සහ 2020-2022 කාල පරිච්ඡේදය තුළ ආණ්ඩුවල කොටස්කරුවන් හැටියට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටස්කරුවන් හැටියට ප්‍රධානම හිටියේ කවුද? එකක් තමයි ජාති මාමක බලවේග නියෝජනය කරන ඒ කඳවුරුවල නියෝජිතයෝ. ඒගොල්ලෝ හිටියේ ඒ ආණ්ඩුව තුළ 2004 සිට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ඒ ජාති මාමක බලවේග කියන කඳවුරුවල නියෝජිතයෝ හිටියා. ඒ වගේම වාමාංශික සමාජවාදී කඳවුරු නියෝජනය කරන කට්ටියත් හිටියා මේ ආණ්ඩුවල. හැම වෙලේම සමාජවාදය ගැන කතා කරන අය. හැබැයි ක්‍රියාවෙන් ඒවා කෙරුවේ නැහැ. හැබැයි ඒ වෙලාවේදී ඒගොල්ලෝ විදේශ ආක්‍රමණයට විරුද්ධව කතා කරා. රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධව කතා කරා. හොඳ දෙයක් කරන්න ගියා මේකට විරුද්ධ වුණා. ඒවා බාධා කරා. දේශ භූමියේ ස්වෛරත්වය ගැන නිතරම කතා කරා. දේශ ප්‍රේමය ගැන කතා කරා. හැබැයි මේ ජාතිමාමක බලවේග සහ මේ අනිත් වාමාංශික බලවේග, ජනතා විමුක්ති පෙරමුණත් එක්ක, මොකද 2004 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පත් කරන්න උදව් කරේ ජනතා විමුක්ති පෙරමුණ. එක්කමලා එකතු වෙලා හදාපු ඒ ආණ්ඩුව තුල දැක්කම රටට අහිති කරන, රටට අවාසි තීන්දු තීරණ 2004 සිට ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි කොතනද මේක වරද්ද ගත්තේ කියන එක තේරුම් ගන්න ඕනේ. IMF එකම නිසාද, නැත්නම් අපි මේක හරියට කරපු නැති නිසාද? IMF කොන්දේසි වලට වඩා දරුණු දේවල් මේ රටේ සිද්ධ වෙලා තියෙනවා පාලකයන් හරහා. ඒක තමයි ප්‍රශ්නය. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ ගත්ත තීරණ ක්‍රියා කරපු හැටි අපි දැනගන්න ඕනේ මොකද්ද වුනේ කියලා. එහෙම බැලුවා නම් IMF කොන්දේසියත්ම දේශ දේව ආශිර්වාදයක්. සසඳලා බලනකොට, මේ ආණ්ඩු ගත්ත තීන්දුව තීරණ දිහා බලනකොට ඇත්තටම IMF කොන්දේසි දේව ආශිර්වාදයක් කියලා කියන්නත් පුළුවන්. මොකද ඔවුන් කරපු ඒවා සමග සසඳනකොට භයානකයි. මම උදාහරණ කීපයක්, මගේ කාල වේලාව අනුව උදාහරණ කීපයක් විතරක් නියෝජ්‍ය කතානායකතුමනි මම මේ සභාවේ මම කියන්නේ. මොකද IMF එකේ අද ඉදිරිපත් කරලා තියෙන ගිවිසුම අනුවත් මම දන්නා තරමට කොන්දේසියක් අගමැතිතුමා දාලා තියෙනවා විදේශිකයන්ට බදු සහන දෙන එක නතර කරන්න කියලා. අපි දෙනවනේ බදු සහන ඒව නතර කරන්න කියලා IMF එකත් කියනවා. හැබැයි ඔබලා කරපු ආණ්ඩුවල ශැංග්‍රීලා එක එහෙම නැත්නම් හමුදා මූලස්ථානය චීන සමාගමකට දුන්නා වසර 40ක බදු සහනත් එක්ක. ඔවුන්ට ප්‍රසම්පාදන කටයුතු වලින් තොරව ඒක දුන්නා බදු සහනත් එක්ක. අද වෙනකම්වත් තඹ සතයක් අපිට ලැබෙන්නේ නැහැ. යහපාලන කාලේ ආරම්භ කරපු අපේ තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයක් HCL සමාගම ඉන්දියන් සමාගමකට අපි මෙහි ආයෝජනය කරන්න අවස්ථාව හදලා දුන්නා. ඒක ක්‍රියාත්මක වුණේ ලබන ගිය වසරේ. මේ ආණ්ඩුව ගිය වසරේ මොකද්ද කරුවේ? HCL සමාගමට අවුරුදු 17ක බදු සහනයක් දුන්නා. මොකටද? HCL සමාගම ඉන්දියාවේ මූලස්ථානය තන එහෙත් බදු ගෙවනවා. සිංගප්පූරුවේ තියෙන ශාඛාවටත් බදු ගෙවනවා. හැබැයි ලංකාවේ නිකන් දෙනවා. දැන් මොකද්ද මේකේ තේරුම? එතකොට ගන්න කොළඹ වරාය මොකද්ද උනේ? ලලිත් ඇතුළත් මුදලින් මැතුමාට පින් සිද්ධ වෙන්න වැටිච්ච වරායක් ලෝකයේ ඉහළම ප්‍රමිතියට තියෙන වරායක් බවට පරිවර්තනය කරා. ඔයාලා 1994 බලයට ඇවිල්ලා ඒ වරායට මොකද්ද කරේ? චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පළමුවෙන්ම SAGT පර්යාන්තය ජෝන් කීල් සමාගමට දුන්නා. ඒකත් ප්‍රසම්පාදන කටයුතු හරහාද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඒක දීලා මොකද්ද කරේ? අවුරුදු 30ක බදු සහනයක් දුන්නා ඒ සමාගමට. එක වර්ෂයකට ඩොලර් මිලියන 40ක් උපයනවා ඒ සමාගම. තඹ සතයක් එක ඩොලර් එකක් ආණ්ඩුවට හිමි වෙන්නේ නැහැ. ඇයි ඒක දෙන්නේ? ඒ බදු සහනේ. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා 2011 කොහෙද මොකද්ද කරන්නේ? සවුත් පෝට් එක දකුණු පර්යාන්තය චීන සමාගමට CICT එකට ලියලා දුන්නා. එතකොට ඒක අවුරුදු 20ක බදු සහනයක් එක්ක දුන්නේ චීන සමාගමට. ඒගොල්ලෝ ඩොලර් මිලියන 50කට වැඩි ප්‍රමාණයක් අවුරුද්දකට උපයනවා. එක ඩොලරයක් ලංකාවට හිමි වෙන්නේ බදු අය කිරීමක් එක්ක. සතයක් ගන්නෙ නැහැ. ඊළඟට මොකද්ද කරන්නේ? අපි බංකොලොත් වුණාට පස්සේ වෙස් ටර්මිනල් එක නැත්නම් බටහිර පර්යාන්තය ඉන්දියාවේ අදානිට ලියලා දෙනවා. ඒකේ වසර 20ක බදු සහනයක්. මොකද්ද මේ? ප්‍රසම්පාදන කටයුතු වලින් තොර. ඉතින් මේවා සාධාරණද? එතකොට මේ මදිවට මන්නාරමේ අර වින් ටවර් එකක් සුලං බලය තියෙන වින් ටවර් එකක් ප්‍රසම්පාදන කටයුතු වල තොර අදානිට දීලා තියෙනවා. අපිට කමන්නේ ඉන්දියාවටද චීනයටද ඇමරිකාවටද නෙවෙයි ප්‍රශ්නේ. මේවා හරි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ, විනිවිදභාවයක් තියෙන්න ඕනේ, වගවීමක් තියෙන්න ඕනේ. හැබැයි මේවා ප්‍රසම්පාදන කටයුතු වලින් තොර මේවා ලියලා දෙනවා. මේවා බදු සහන දෙනවා අපේ ජීවිතය අඩකට. මොකටද දෙන්නේ? මේවා ජාතික අපරාධ නේද? කොළඹ වරායේ දැන් අපේ වෘත්තීය සමිති මේ ගැන කිව්වා. ඉරාන් වික්‍රමරත්න මැතිතුමා එතුමාගේ කතාවෙත් කිව්වා අක්කර 14ක් ඊයේ පෙරේදා ගිවිසුමකින් අත්සන් කරලා දීලා තියෙනවා චීන සමාගමකට. ලොජිස්ටික් සෙන්ටර් එකක් හදන්න ඒක ප්‍රසම්පාදන කටයුතු කරලා තිබුණෙත් නැහැ. ඒකටත් දෙනවා බදු සහන. විදේශ සේවකයන්ටත් බදු සහන. අපේ ලංකාවේ තියෙන සමාගම් වලට බදු අය කරනකොට මේගොල්ලන්ට දෙනවා. හැබැයි ඒක ආණ්ඩුවේ තක්සේරු කරුවා. ඒ අක්කර 14 දීම සඳහා තක්සේරු කරලා ඩොලර් මිලියන 4ක් වසරකට අය කරන්න කියලා තියෙද්දි ඒකෙන් 150කට වැඩි අඩු කිරීමක් කරලා ඒක දීලා තියෙනවා නිකන් වාගේ. ඩොලර් මිලියන ගානක් අපිට පාඩුයි. එතකොට මේකෙන් පේන්නේ මොකද්ද? ප්‍රසම්පාදන කටයුතු වලට ගරු කරන්නේ නැති ආණ්ඩුවක්, ක්‍රමවේද අනුගමනය කරන්නේ නැති ආණ්ඩුවක්, විනිවිදභාවයක් නැති ආණ්ඩුවක්, තවම මේ වැරදි වැඩ කරන ආණ්ඩුවක අපිට විශ්වාසයක් තියාගන්න පුළුවන්. ඒකයි මම කියුවේ පරණ සෙට් එකම තමයි ආණ්ඩුව කරන්නේ. ඒ ඝාතකයෝමයි මේ ආණ්ඩුව ගෙනියන්නේ කියලා. අපිට තියෙන IMF එකට වඩා ප්‍රශ්නය මේක ක්‍රියාත්මක කරන කණ්ඩායමත් එක්ක. සමග ජන බලවේගය මේ රටේ ප්‍රධාන විපක්ෂයක් හැටියට 2021 සිට අපි දිගටම කිව්වා IMF එකට යන්න කියලා. අපි 2020 නාය ප්‍රතිවිවගත කරන්න කිව්වා. IMF එකට යන්න ඉස්සර ඒ ගැන කතා කරන්න කිව්වා. අපි අවවාද කරා. අපි ඒක සත්භාවයෙන් කරේ. හැබැයි ඒකට අහුම්කන් දුන්නේ නැහැ. මේ සභාවේ බැසිල් රාජපක්ෂ මහත්තයාට 2020 අයවැය කතාව කරනකොට 2021 අපි එයාට කිව්වා. 2021 ගණන් ගත්තේ නැහැ. අපි නිවාඩ් කබ්‍රාල්ට කිව්වා ගණන් ගත්තේ නැහැ. මේ අර්බුදය උග්‍රල බංකලොත් වෙනකන් අපි කියපෝ එක ගණන් ගත්තේ නැහැ. සමගි ජන බලවේගය අදත් ඒ ස්ථාවරේ ඉන්නවා. IMF එකට යන්න කියපු එක අපි ඒක වෙනස් වෙන්නේ නැහැ. IMF එක නැතුව විකල්පයක් මේ වෙලාවේ අපේ රටට තිබුණේ නැහැ. අපි ජනප්‍රිය සටන් පාඨ කියන්නයි මිනිස්සු සතුටු කරන්නයි අපි අපේ ස්ථාවරයෙන් විටින් විට වෙනස් කරන්නේ නැහැ. අපේ ප්‍රතිපත්තියක් තියෙනවා. රටට හරි දේ මොකද්ද කියන එක වෙනුවෙන් අපි පෙනී සිටිනවා. හැබැයි IMF එකත් එක්ක තියෙන ගනුදෙනුව කරන ක්‍රමයක් තියෙනවා. ඒකයි අපේ ප්‍රශ්නය. ඒ ක්‍රමය හරියට පිදි පදිනවාද කියන ගැටලුවක් තියෙනවා. අපි සජබය ආණ්ඩුවට කිව්වේ IMF එකට ඇස්වාගෙන යන්න කියලා අපි කිව්වේ නෑ. අපි කිව්වේ රෝඩ් මැප් එකක් සකස් කරගන්න. මාර්ග සිතියමක් හදලා ඒ මාර්ග සිතියමේ මේක ප්‍රතිවිවගත කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරගන්න. අපේ ආවේනික මොඩලයක් හදාගෙන ගිහිල්ලා කතා කරන්න. අපි බදු ප්‍රතිපත්තිය හදන්නේ කොහොමද? ඒ වගේම රාජ්‍ය ආයතන ප්‍රතිවිවගත කරන්නේ කොහොමද කියලා කතා කරන්න කියලා. හැබැයි රජය මොකද කරේ? ඇස්වාගෙන අත් දෙකක් බැඳගෙන තමයි මේ සාකච්ඡාවට ගිහිල්ලා ගිවිසුම් අත්සන් කරන්නේ. එනිසා මේ නිසාමයි අපට තියෙන මේ ප්‍රධාන ප්‍රශ්නය මේ ගිවිසුම පිළිබඳව. රජය එකඟ වූ සමහර කොන්දේසි ප්‍රායෝගික නැහැ. රජය එකඟ වූ සමහර කොන්දේසි ජනතාවට දරා ගන්නත් බෑ. එතකොට මොකට දාණ්ඩුවක්? බොහෝ තීරණ වල සවිස්තර විශ්ලේෂණයක් කරන්නේ නැතුව එකඟ වෙලා තියෙන්නේ. අපිට ඒක පැහැදිලිව පේනවා. ඒවායින් ප්‍රධාන කීපයක් මං දැන් මේ අවස්ථාවේ හඳුනා දෙන්න කැමැති. එකක් තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි බදු ප්‍රතිපත්තිය. එක පාරම කුඩා සහ මධ්‍යම පරිමාණයේ අපනයන සමාගම්වල දේශීය සමාගම්වලට 0.12 සිට 10% දක්වා එක පාරම වැඩි කරනවා. ඒගොල්ලන්ගේ පොලි අනුපාතයත් වැඩි කරලා තියෙන වෙලාවක, ආර්ථිකයේම සංකෝචනය කරලා තියෙන වෙලාවක, ඔවුන්ට ණය පිට ණය ගෙවන්න තියෙන වෙලාවක 10% දක්වා එකපාරම දේශීය කර්මාන්තවලට මේවා වැඩි කරනකොටත් දේශීය අපනයන සමාගම්වලට තොරතුරු තාක්ෂණය සඳහා වැඩ කරන සමාගම්වලට බදු අය කරනකොට මේ විදේශ සමාගම්වලට ඔබතුමන්ට ලියලා දෙනවා බදු සහන. කොහෙද සාධාරණත්වය? මේක පිළිගන්න පුළුවන්ද? මේවා ඩීල්ද? මේවා එක එක කණ්ඩායම්වල යන ඩීල්ද? ඒක තමයි තියෙන ප්‍රශ්නය. ඒ නිසා මේ විදේශ ආයෝජකින්ද බදු සහන දීලා දේශීය සමාගම්වලට බදු ගාන ප්‍රතිපත්තියට සමගි ජන බල වේගයට එකඟ වෙන්න බෑ. IMF කොන්දේසිවලත් කියනවා නම් විදේශිකයන්ට බදු සහන දෙන්න එපයි කියලා. ඒවා දැන් වෙනස් කරන්නේ නැත්තේ. අයබදු ගැනීම පිළිබඳවත් ගරු අග්‍රාමාත්‍යතුමනි ඒ අනුපාතිකය 36 දක්වා වැඩි කරන එක එකපාරම ප්‍රායෝගික නැහැ කියලා අපි විශ්වාස කරනවා. මම ඔබතුමන්ලට ඒක සාතික කරලා පෙන්වන්නම්. රාජ්‍ය බදු ආදායම ගත්තම 2023 රාජ්‍ය බදු ආදායමේ ඇස්ටිමේන්තුව මේ අවුරුද්ද ඇස්ටිමේන්තුව තමයි අපි රුපියල් බිලියන 3600ක් එකතු කරනවා කියලා අපි ඇස්ටිමේන්තු කරලා තියෙනවා. අයවැය ජනාධිපතිතුමා ඉදිරිපත් කරනකොට කිව්වා රුපියල් බිලියන 3600ක්. හැබැයි ඔබතුමන්ලා සලකා බැලුවද ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඒකට පරිපාලන හයිය ඒ වගේම මානව සම්පත හැකියාව තියෙනවද කියලා. එකක් තමයි ඔබතුමන්ලාගේ ආණ්ඩු කාලෙම රැමිස් කියන සොෆ්ට්වෙයාර් එක, එහෙම නැත්නම් මුරුදුකාංග පද්ධතියක් සොෆ්ට්වෙයාර් සිස්ටම් එකක්, රැමිස් කියන සොෆ්ට්වෙයාර් සිස්ටම් එකක් ගෙනල්ලා හයි කරා. අද ඒක 10%කින්වත් ඒක ක්‍රියා වෙන්නේ නැහැ. ඒකේ ෆයිල් ටික හොයාගන්නත් බැ. මුදල් බදුව එකතු කරගන්න ක්‍රමවේදයක්වත් නැහැ. ඒක මම ගිනුම්කාරක සභාවේ සභාපති හැටියට කෙටි කාලයක් මම අශෝක අබේසිංහ මන්තුමා අපි ඒක ගැන විමර්ශනය කරන්න පටන් ගත්තා. ඒකෙන් අපිව අයින් කරා. මන් දන්නේ අපි ඒක හොයාගෙන යනකොට මොකක් හරි හොරකමක් වංචාවක් හොයාගන්න පුළුවන් වෙයි කියලා බයට අයින් කරාද දන්නේ. අපි අයින් කරලා දැම්මා. හැබැයි අපිට ඕනේ වුණා මේ බදු ආදායම ඉලක්කයට ගෙනියන්න. ඒකටත් ඉඩ දුන්නේ නැහැ. එතකොට මේ ඉලක්කවලට ඔයාලට යන්න පුළුවන්ද? ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මම කියන්නම් ඒගොල්ලන්ගේ යවලා තියෙන වාර්තාවක් අනුව පළවෙනි කාර්තුවත මේ වර්ෂයේ ඒගොල්ලෝ එකතු කරලා තියෙන ගාන කොච්චරද? ජනවාරි, ෆෙබ්‍රවාරි, මාර්තු මාස මේ මාස තුන පළවෙනි කාර්තුවේ දැනට එකතු කරලා තියෙන මුළු ආදායම රුපියල් බිලියන 316යි. ඒ අනුව කාර්තු හතරක් වැඩි කරුවා නම් අවුරුදු අවසාන වෙනකොට මේ ගණන් අනුව අපි එකතු කරන්න යන වසරකට රුපියල් බිලියන 1260යි. රුපියල් මිලියන 1260යි. ඒ කියන්නේ ඉලක්කය රුපියල් බිලියන 3600යි. හැබැයි ඒකෙන් 3න් එකක්වත් අපි එකතු කරන්නේ නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? අපේ අයවැය හිඟයට මොකද්ද වෙන්නේ? පරතරයට මොකද්ද වෙන්නේ? ඉලක්කවලට මොකද්ද වෙන්නේ? IMF එක එතකොට මොකද්ද කියන්න යන්නේ? දැන් මේ එකතු කරලා තියෙන සමාගම් බදු ගත්තම මේ පළවෙනි කාර්තුවේ සමාගම් බදු සහ පොදු ආදායම් බදු එකතු කරලා තියෙන්නේ රුපියල් බිලියන 109ක් පමණයි. ටාගට් එක බිලියන 220යි. 150යි. වැට් බද්ද එකතු කරලා තියෙන්නේ බිලියන 113යි. ඉලක්කය කාර්තුවකට බිලියන 200යි. 150යි. එතකොට IMF එක සැප්තැම්බර් මාසේ දෙවැනි වාරිකය දෙන්න කල්පනා කරන අවස්ථාවේදී මේ අයවැය ඉලක්ක ටිකට යන්නේ නැත්නම් හිඟය වැඩි වෙනකොට අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද? ඉතින් මේක ප්‍රායෝගික නැහැනේ. ඉතින් පොතේ ලියලා තිබුණාට ඔබතුමන්ලා මේ ගැන හරි විශ්ලේෂණයක් සවිස්තර විශ්ලේෂණයක් කරලා නැහැ නැති බව මේකෙන් සහතික වෙනවා. ඉතින් ඒක එක ප්‍රශ්නයක්. මේක ක්‍රියාත්මක කිරීමේදී ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට තියෙන්නේ අපේ ඊළඟ ගැටලුව ණය ප්‍රතිව්‍යවගත කිරීමේ කොන්දේසි. මේක තමයි සමග ජන බල වේගයට තියෙන දෙවැනි ප්‍රශ්නය. ගිය අප්‍රේල් 2022 ශ්‍රී ලංකාව ණය ගෙවීම් පැහැර හැරියා. අපි බංකලොත් වුණා අප්‍රේල්වල. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ඒ වෙලාවේදී ආණ්ඩුවේ හිටපු කොටස්කරුව හැම එක්කෙනෙක්ම ඒ වෙලාවේදී තමන්ගේ දක්ෂකම නිසා තමයි අවුරුදු 75න් පස්සේ ලංකාව බංකලොත් කරන්න පුළුවන් වුණේ. ඒකත් දක්ෂකම. හරි. එතකොට ඩිසැම්බර් 2022 අපේ මුළු ජාතික ණය ගත්තම අවුට්ස්ටෑන්ඩින් පබ්ලික් ඩෙට් එක ඩොලර් බිලියන 84ක්. ඒ කියන්නේ අපේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට ගන්නකොට 100%128ක්. IMF එක ගැන විවිධ මත තියෙන්න පුළුවන්. එක එක්කෙනා එක එක දේවල් කියනවා. හැබැයි ඒක අවශ්‍යතාවයක් හැටියට වුණා. මොකද ණයකාරයෝ ගොඩක් හිටියා. ඒ ණයකාරයෝ ගත්තම අපිට හිටියා චීනය. චීනයට අපි ණය වුණා, ඉන්දියාවට ණය වුණා, පැරිස් ක්ලබ් එකට පෞද්ගලික ස්වෛරිය බැඳුම් කර වශයෙන්. ඒ නිසා ඒ ඔක්කොමලා එක මේසයකට ගේන්න, එකඟතාවයකට ගේන්න IMF එක අවශ්‍ය වුණා අනිවාර්යෙන්ම. මේ ණය ඩොලර් බිලියන 84 ගත්තම අපි ඒකේ විවිධ ගණන් තිබුණා. ඒ ටික හදලා බැලුවම ශ්‍රී ලංකා බැඳුම් කර සංවර්ධන බැඳුම් කර නැත්නම් ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් ඩොලර් බිලියනයක් තිබුණා ණය හැටියට. අනෙකුත් විදේශ විනිමය ගත්තු ණය ඩොලර් බිලියන 7ක් තිබුණා. බහුපාර්ෂික ණය ඩොලර් බිලියන 11ක් තිබුණා. ද්විපාර්ෂික ණය ඩොලර් බිලියන 12ක් තිබුණා. ස්වෛරිය බැඳුම් කර ණය ඩොලර් බිලියන 13ක් තිබුණා. අනෙක් රුපියල් වලින් ගත්ත ණය ඩොලර් බිලියන 3ක් තිබුණා. භාණ්ඩාගාරික බිල්පත් ඩොලර් බිලියන 11ක් තිබුණා. භාණ්ඩාගාරික බැඳුම් කර ඩොලර් බිලියන 24ක් තිබුණා. මේකෙන් හරියට 50%ක් විදේශ ණය, 50%ක් දේශීය ණය. තෝ මේක තමයි අපේ ණය තත්වය. අපි බංකලොත් වෙනකොට. හැබැයි මේකේ අපිට මේ ණය ප්‍රතිව්‍යවගත කිරීමේදී රජයෙන් ඇහුවම ශ්‍රේයන් සේමසිංහ මන්ත්‍රී ඇමතිතුමා දැන් මෙතන නැහැ. එතුමා පැහැදිලිව මේ සභාවේ කිව්වා අපි දේශීය බැංකු, ඒ වගේම අර්ථසාතක අරමුදල, ඒ වගේම රක්ෂණ අංශයේ අපි අත තියන්නේ නැහැ, මූලික අංශයට අත තියන්නේ නැහැ, දේශීය ණය ප්‍රතිව්‍යවගත කිරීමක් කරන්නේ නැහැ කියලා මේ සභාවට එතුමා ප්‍රකාශ කළා. හැබැයි අද මේ ප්‍රතිව්‍යවගත කිරීමේදී මහ බැංකු අධිපතිවරයා කියලා තියෙනවා දේශීය ණය ප්‍රතිව්‍යවගත කිරීමේ සැලැස්මක් එතුමා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සැලැස්ම අනුව විදේශ ණය ප්‍රතිව්‍යවගත කරන්න කලින් දේශීය ණය ටික ප්‍රතිව්‍යවගත කරන්නට තීරණය කරලා තියෙනවා. ලංකාවේ ණයකාරයන්ට පළමුවෙන්ම ගහනවා අර විදේශ ණයකාරයන්ට තව පොඩ්ඩක් අපිට ණය දීපු අයට තව පොඩ්ඩක් හුස්ම ඉඩ දීලා. එතකොට මේකේ මොකද්ද තේරුම? තොර දේශීය ණය මැයි වලින් ප්‍රතිව්‍යවගත කරන්නටයි විදේශ ණය ජූලි අගෝස්තු වල ප්‍රතිව්‍යවගත කරන්නටයි එකඟතාවයකට ඇවිල්ලා තියෙන බව අර සැලැස්මේ අපේ මේ මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. සමස්ත දේශීය ණය ගත්තම අපිට සමස්ත දේශීය ණය ගාන ගත්තම රුපියල් ට්‍රිලියන 12.4ක් තියෙනවා. මේකෙන් භාණ්ඩාගාරික බිල්පත් රුපියල් ට්‍රිලියන 3.7ක් තියෙන අතර භාණ්ඩාගාරික බැඳුම් කර රුපියල් ට්‍රිලියන 8.5ක් තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ මේ භාණ්ඩාගාරික බැඳුම් කර රුපියල් ට්‍රිලියන 8.5ක් තියෙන ප්‍රමාණයෙන් බහුතරයක් තියෙන්නේ මේ ණය අයිතිකාරයෝ බලනකොට EPF එකයි ETF එකයි රක්ෂණ සංස්ථා සමාගම් ටික. ඒ කියන්නේ 42%ක් ඒගොල්ලන්ට අයිති. ඉතුරු 45%ක් විතර අයිති අපේ ලංකාවේ මූල්‍ය ආයතන බැංකුවලට. ඒතොර ඔය දෙක ප්‍රතිව්‍යවගත කරන්න ගියාම අපේ මූල්‍ය ආයතන වලට බරපතල පීඩනයක් ඇති වෙන්න පුළුවන්. සහ අනිත් පැත්තෙන් මේ රටේ ලක්ෂ ගානක අහිංසක සේවකයන්ට මේක බරපතල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ වතුකරේ වැඩ කරන ජනතාවට විශේෂම EPF ETF එකට අත තියන්න ගියාම මොකද්ද වෙන්නේ? ඒතොර මේක අපිට පිළිගන්න පුළුවන් ස්ථාවරයක් නෙවෙයි. අපිට ආණ්ඩුව ඇත්තටම ඇත්ත කිව්වෙත් නැහැ. මේක ප්‍රතිව්‍යවගත කරන්නේ නැහැ කියලා කිව්වා ශ්‍රේයන් සේමසිංහ ඇමතුමා.
කර්මන්තවට මිනිත්තු 3ක කාලයක් තියෙනවා. මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
ඒ නිසා පුළුල් සාකච්ඡාවක් නැතුව අවදානම තක්සේරු නොකර IMF බලපෑමට මේක මේ යටත් වෙලා තියෙනවා කියන එක තමයි අපිට පේන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ නිසා ඒ වගේම දේශීය ව්‍යාපාර වලට කිසිම උදව්වක් ලබා දීලා නැහැ. ඒවා ප්‍රතිව්‍යවගත කිරීමේ ඒගොල්ලොත් අද ණය වෙලා ඉන්නවා. අපේ දේශීය කර්මාන්තකරුවන්ට, කුඩා සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ට එහෙමනම් සහනයක් දෙන වැඩ පිළිවෙලක් එකතු කරන්න ඕනේ. Chapter 11 bankruptcy law එකවත් තාම ගෙනල්ලා නැහැ. මහතිර් මොහමඩ් අගමැතිවරයා මැලේසියාවේ ඒ වෙලාවට රටට ආවේනික ප්‍රතිව්‍යවගත කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කළා. එතුමා ප්‍රාග්ධන ගිනුම සඳහා ප්‍රාග්ධන පාලනයක් ඇති කරලා කැපිටල් කන්ට්‍රෝල්ස් කරලා සීමිත කාලයක් තමයි ඒ කටයුත්ත කරේ. එයාලට එයාලගේ රටට ඕන විදිහට. ඒ වගේම දේශීය ප්‍රතිව්‍යවගත කිරීමක්, ණය ප්‍රතිව්‍යවගත කිරීමකට කලින් නොන් පර්ෆෝමින් ලෝන්ස් නැත්තම් අක්‍රිය ණය පිළිබඳව මිලදී ගැනීමේ ක්‍රමවේදයක් හදලා, ඒ වගේම මූල්‍ය ආයතන රීකැපිටලයිස් කරන්න, ප්‍රාග්ධනය නැවත සැපීමේ වැඩපිළිවෙලක් හදාගෙන තමයි එදා මැලේසියාව තුළ ඒ ප්‍රතිව්‍යවගත කිරීමට අත තිබේ. හැබැයි ඔබතුමන්ද එහෙම කිසිම සැලැස්මකින් තොර තමයි වැඩ කරලා තියෙන්නේ. රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යවගත කිරීම පිළිබඳව කතා කරනවා නම් සංවිධාන බලවේගයේ මේ ගැන තර්කයක් නැහැ. මේවා ප්‍රතිව්‍යවගත කරන්න ඕනේ. මොකද හැබැයි ක්‍රමවේදයක් අන්නවා. මොකද ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර 527ක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන ඒවා 55ක් තියෙනවා. 2005 සිට අද දක්වා තියෙන පාඩුව මේවා වලින් රුපියල් ට්‍රිලියන 1.3ක්. මේ රටේ මිනිස්සුන් කීපාරක් හඬ දෙන්න තිබ්බා දෝ පාඩුවක් නැතුව. හැබැයි ඒ ආයතනවල 10%ක් පමණයි විගණකාධිපතිවරයාට මූල්‍ය තොරතුරුවත් සපයන්නේ. මේවා ඔක්කොම බලයට එන ඇමතිවරුන්ගේ, දේශපාලඥයන්ගේ ඥාතීන්ගේ ගෝලයන්ට තනතුරු දීලා එක එක්කෙනා දාලා හොරකම් කරන්න, හම්බ කරන්න ලයිසන් දෙන ආයතන බවට පත් වෙලා තියෙන්නේ. සමග ජන බලවේගයේ තර්කයක් නැහැ, මේවා ප්‍රතිව්‍යවගත කරන්න ඕනේ. හැබැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉතිහාසය ගත්තම විනිවිදභාවයෙන් ක්‍රමයක් නැතුව මේක කරන්න අත තියන්න දෙන්න අමාරුයි. මොකද මේවා ඉතා දූෂිත ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. සමාජයේ ප්‍රභූ පන්තියේ, දේශපාලන පන්තියට විතරක් ඕනේ විදිහට කරන්න දුන්නම තමන්ගේ ඥාති හිත මිතුරන්ට ක්‍රෝනි කැපිටලිස්ට් ක්‍රමවේදයක් ඇති වෙන්න පුළුවන්. දැන් ඒක සිද්ධ වෙමින් යනවා. අපි දැක්කා අක්කර ගානක් වරාය දීලා තියෙනවා. දැනුත් ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේක ඔබතුමන්ලා හිතන විදිහට කරන්න බෑ. මේක ක්‍රමවේදයක්. මැලේසියාවේ කසානා මොඩල් එක, සිංගප්පූරුවේ තෙමාසෙක් මොඩල් එක, මේවා වල හයිබ්‍රිඩ් ක්‍රමවේදයක් හදන්න ඔබට තිබුණා. ඒ නිසා අපේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ IMF කොන්දේසිවල සමහර ඒවා යටත් වුණේවා අපිට පිළිගන්න බෑ. ඒ වගේම රජයේ විනිවිදභාවයේ වගවීමක් නැතුව, විශ්වාසනීයත්වයක් නැතුව අපිට ඒක පිළිගන්නත් බෑ. ඒ නිසා අපි කියන්නේ නියෝජ කතානක අන්තිමට මම කියන්නම්, IMF ට්‍රැකර් කියලා වෙරිටි රිසර්ච් සමාගමෙන් හදලා තියෙන ක්‍රමයක්. IMF එකේ මේ වැඩසටහන හරියට ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න. ඒකෙන් දැනට පෙන්නලා දීලා තියෙනවා 125 ඉලක්කයකට ගිහිල්ලා තියෙනවා කියලා. හැබැයි අසාර්ථකම තැන IMF එකේ අසාර්ථකම තමයි IMF එකේ ඉල්ලලා තියෙනවා ප්‍රධාන කොන්දේසියක්. ඒක තමයි දූෂණය වැළකීමේ ක්‍රමවේදයක් හදන්න කියලා. ඒ දූෂණය වැළකීමේ ක්‍රමවේදයට ඔන්ලයින් ට්‍රාන්ස්පරන්සි ප්ලැට්ෆෝම් එකක්,
අන්තර්ජාල විනිවිද
කතිකා කතටාසනයක් හදන්න කියලා තියෙනවා. ඒක ආණ්ඩුව අසාර්ථකයි. ප්‍රසම්පාදන කටයුතු ඒකේ දාන්න කියලා තියෙනවා. ප්‍රසම්පාදන කටයුතු ප්‍රසිද්ධ කරන්නේ නැහැ, පොන්ත්‍රාක් ප්‍රසිද්ධ කරන්නේ නැහැ, විස්තර දෙන්නේ නැහැ. ඒ වගේම BOI එක හරහා බදුසාන දෙන ඒවා ඔක්කොම දැනුවත් කරන්න කියලා තියෙනවා. හැබැයි හොරෙන් බදුසාන දෙනවා. ඒ නිසා මේ වගේ තත්ත්වයක විනිවිදභාවයක් නැති, ඒ වගේම වගවීමක් නැති, ක්‍රමවේදයක් නැති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය පිළිබඳව අපට අවිශ්වාසයක් තියෙනවා. විපක්ෂය හැටියට අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.
බොහොම ස්තුතියි. ගරු රාජමැතිතුමා, කනගහිරත් මැතිතුමා, ගරු අමාත්‍යතුමා,
කබීර් මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වෙලාවේ කතා කරා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, දිගින් දිගටම කබීර් මන්ත්‍රීතුමාත්, ඒ වගේම හර්ෂ මන්ත්‍රීතුමාත් දිගටම මේ දේශීය ණය ප්‍රතිව්‍යවගතකරණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යවගතකරණය පිළිබඳව මේ සභාව තුළ ප්‍රශ්න කරා. එතකොට අපේ අදහස වුණේ සහ අපි ප්‍රකාශ කරේ ඒ අදහස් කරන අවස්ථාවේ දේශීය ණය ප්‍රතිව්‍යවගතකරණයක් පිළිබඳව අපිට ස්ථිර වචනයක් දෙන්න බෑ කියලා. අදටත් බෑ අපිට. අදට අපි කියන්න පුළුවන් මහබැංකුව විසින් සිදුකල් භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන් විතරයි තීන්දුවක් කරගෙන තියෙන්නේ. නමුත් ඊට අමතරව ගන්න තීන්දුව සම්බන්ධයෙන් අපිට අදටත් ප්‍රකාශයක් නිකුත් කරන්න බෑ. නමුත් අපි මොන ආකාරයේ තීන්දුවක් ගත්තත් ජනාධිපතිතුමත් මේ අවස්ථාවේ ප්‍රකාශ කර පෙරේද දිනේදී මේ රටේ බැංකු පද්ධතිය සහ මුල්්‍ය පද්ධතිය වගේම EPF එකට බලපෑමක් ඇති නොවන ආකාරයට අපි කටයුතු කරනවා. මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. මම ඔබතුමා කියපු විශේෂයෙන්ම අනික් කාරණය පිළිගන්නවා. මේ SME සෙක්ටර් එක. SME සෙක්ටර් එක තමයි වැඩිම දැනට පීඩාවට ලක් වෙලා තියෙන සෙක්ටර් එක. එතන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ලෝක බැංකුවත් ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්පින් සමුළුවේදී අපි මූල්‍ය ආයතන කීපයක් සමග සාකච්ඡා කරා කොහොමද අපි මේ SME සෙක්ටර් එකට ශක්තියක් ලබා දෙන්නේ කියලා. මොකද මේ පවතින තත්ත්වය තුළ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තුළ අපිට රජයට ආදායමක් නැහැ. අවාසනාවන්ත ලෙස මේ SME සෙක්ටර් එකට යම් ස්ටිමියුලස් පැකේජ් එකක් දෙන්න. හැබැයි අපි මේ වෙනකොට සාකච්ඡා කරගෙන යනවා අපිට කොහොමද ස්ටිමියුලස් පැකේජ් එකක් ලබා ගන්න කියලා තවත් මූල්‍ය ලබා දෙන ආයතන එක. ඉතින් මේ කටයුතු සිදුවෙමින් පවතින අපි පිළිගන්නවා. අපේ රටේ මේ තත්ත්වය ගොඩනැගෙමින් පවතිද්දී විශේෂයෙන්ම අපි හිතනවා ආර්ථිකය ස්ථාවර වෙද්දී මේ වෙනකොටම පොලිය අනුපාතවල අඩුවීමක් අපිට පේන්න තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද මහ භාණ්ඩාගාරය විසින් මේ කියන්නේ අපිට එක්ස්ටර්නල් සෝසස් වලට ඇක්සස් නැති වෙච්ච හින්දා, ඒ කියන්නේ දේශීය වශයෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීම හැර විකල්පයක් නොතිබිච්ච හින්දා ඒ තුළ තිබ්බ රිස් ප්‍රීමියම් එක උඩ අපිට සමහර විට 32% දේශීය වශයෙන් මහ භාණ්ඩාගාරයට අයවැය හිඟේ පියව ගන්න මුදල් සපය ගන්න සිදු වුණා. ඉතින් ඒ තත්ත්වය අද ක්‍රමානුකූලව අඩු වීමක් සිදු වෙනවා. ඉතින් එකක් අපිට අදටත් ඔබතුමා අහන ප්‍රශ්නෙට තාම නිශ්චිත පිළිතුරක් දෙන්න බෑ. මොකද අපි ඒක දුන්නොත් එහෙම අපි ඒ වචනේ උඩ ඉන්න වෙනවා. ඉතින් අපිට තව ටික දවස් සති කිහිපයක් ගත වෙයි. නිශ්චිත වශයෙන් අපි ලබා දෙනවා. හැබැයි මේ රටේ බැංකු පද්ධතියට ඒ වගේම මූල්‍ය ස්ථාවරත්වයට සහ EPF එකට බලපෑමක් නොවන ආකාරයට අපි මේ ප්‍රතිවගතකරණය කරන්න සූදානමින් ඉන්නවා.
හරි බොහොම ස්තුතියි. ගරු MAUM අලි සබ්‍රි මැතිතුමා, ඔබතුමාට මේ නිතු 18ක කාලයක්
තියෙනවා. 18ක්ද?
18ක් ගරු මැතිතුමා. ඈ
25ක් කියලා කිව්වේ මට.
මේ නිතු 18ක් 20ක් තිබුණා. ඒක 20 දැන් දෙකක් අඩු වෙලා.
හරි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුලින්ම IMF ඒ ගිවිසුම සම්බන්ධයෙන් පොදුවේ යම් එක්නතාවයක් ඇතිකර ගැනීම සඳහා කටයුතු කිරීම පිළිබඳව මම විපක්ෂයේ විශේෂයෙන්ම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට සාමාජිකයන්ට ස්තුතිය පළ කරන්නට ඕන. විශේෂයෙන්ම දෙනාම පිළිගන්නවා මෙය IMF එකට ගිය පමණින් අපේ ප්‍රශ්න විසඳන්නේ නැහැ. අපේ ප්‍රශ්න අපි විසඳ ගන්නට ඕන. IMF එක හරියට වෛද්‍යවරයෙක් වගේ. ඔවුන් අපිට කියනවා මේ ෆිසියෝതെරපි එක කරන්න, මේ ඩයට් එක ෆලෝ කරන්න, මේ බෙහෙත් ටික බොන්න, මේ එක්සර්සයිස් ටික කරන්න කියලා. ඒ එක්සර්සයිස් ටික කරනවද, ඒ ඩයට් ටික ගන්නවද, ඒ ෆිසියෝതെරපි එක කරනවද, ඒ බෙහෙත් ටික ගන්නවද කියන එක අපේ අතේ තියෙනවා. ඒ හින්දා ඊට වඩා හොඳ විකල්පයක් තියෙනව නම් ඒක ඉදිරිපත් කරන්න. එවැනි විකල්පයක් තාමත් අපි කවුරුත් ඉදිරිපත් කරලා නැහැ. හැමෝම ලේ රත්නකුරු කෑ ගන්නවා, කුමන්ත්‍රණ ගැන කතා කියනවා. අර මහා දේශප්‍රේමියක් ගොඩනගාගෙන පපුවට ගා ගන්නවා. මොකද්ද තියෙන විකල්පය? ඒ විකල්පය ඉදිරිපත් කරනවා නම් මේ විකල්පය IMF වට වඩා හොඳයි නම් අපි ඒ විකල්පයට යමු. දිවෙන විකල්ප එන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පෞගිය ඊයේ කතා කරනකොට මම හිතන්නේ ගරු වාසුදේක නායකකාර මන්ත්‍රීතුමා කිව්වා සම්පූර්ණ ගිවිසුම ඉදිරිපත් කරලා නැහැ කියලා. මම හිතනවා සම්පූර්ණ සියලු දේවල් ඉදිරිපත් කරලා තියෙනවා. එය පොදුවේ කියවල බැලුවොත් අපිට තේරෙනවා මේ සියලු දේවල් තියෙනවා. ඒ අරුණාම 2023 මාර්තු මාසේ 6 වෙනිදා ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට සහ මහා බැංකුවේ අධිපතිතුමා අස්සම් කරලා ඉදිරිපත් කරපු ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් එකයි. ඊට පස්සේ 2023 මාර්තු 20 වෙනිදා IMF එක බෝඩ් එක ප්‍රූව් කරපු අප්‍රූවල් එකයි මම සභාගත කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නියෝජ්‍ය කතානායකතුමනි, පෞගිය කාලය තුළ අපි සියලුම දෙනාම දන්නවා ඉතිහාසයේ බරපතලම ආර්ථික අර්බුදයට අපි මුණ දුන්නා. ඒ කවුරු නෑ කිව්වත් අපි ඒක පහසුයි කියලා කිව්වට ඇඟිලි එකිනෙක කෙනාට දික් කරාට කරුණු තුනක් මේකට බලපෑවා. There were three major factors in my opinion. Firstly, the debt which we have inherited for a long period of time since we have been graduating from low income to the middle income, which came at a higher premium. Then the repayments were coming up. We were not ready for it. දෙවැනි එක ඔෆ් කෝස් අපි කවුරු නැහැ කියලා කිව්වත් පෞගේ අවුරුදු දෙක තුනක කාලය තුල පාස්කු ප්‍රහාරය පටන් අරගෙන කෝවිඩ් අනතුර හේතු කොටගෙන ඒ වගේම යුක්‍රේනයේ සිද්ධ වෙච්ච යුද්ධය හේතු කොටගෙන ශාල වශයෙන් මිල ගණන් ඉහළ යාම නිසා ලංකාවට වෙච්ච බලපෑම තුන්වෙනි එක අපි පිළිගන්නට ඕන යම් යම් තීන්දු තීරණවල ප්‍රතිපත්තිවල ශාල අඩුපාඩු තිබුණා ඒක අපිට නෑ කියන්නට බෑ මට පුදුමයි කැබිනට් එකේ ගරු රමේෂ් පතිරණ ඇමතුමා ඉන්නවා මමයි එතුමයි උදේගම්මන්පිල මැතිතුමයි අවම වශයෙන් අවස්ථා තුනකට වැඩි ප්‍රමාණයක් IMF කට යා යුතුයි කියන එක පිළිබඳව ඍජුව කරුණු ඉදිරිපත් කළා. ඒ අවස්ථාවලදී ඒකට විරුද්ධව කරුණු ඉදිරිපත් කරේ අපි පිළිගන්නේ නැහැ එතුමාගේ ස්ථාවරය වාස්තේව නානායක්කාරය මැතිතුමා විතරයි. අනිත් සියලු දෙනාමත් ඒ කාලේ පිළිගත්තා මේකට යා යුතුයි කිය. නමුත් යම් කිසි අදුෂ්‍යමාන බලවේගයක් පමා කරගෙන හිටියා. එහෙන් අපිට සාමූහික වගකීමක් තියෙනවා. ඊට වඩා දෙයක් අපිට කරන්නට බෑ. අම කාලේ මේම තියෙනවා. ඒ හින්දා මේවා විවේචනය කරනවට වැඩිය මම හිතනවා ඇත්ත වශයෙන්ම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා නම් මම ප්‍රශ්න 14ක් ඉදිරිපත් කරනවා. ඒ ප්‍රශ්න 14 මත තමයි ඕනෑම වැඩපිළිවෙලක ශක්්‍යතාවය එය කළ හැකිද යන්න පිළිබඳව අපි කල්පනා කරලා බල යුත්තේ. හැමදෙනාම වියදම වැඩි කිරීම සඳහා මාර්ග පෙන්වා දෙනවා. තිබෙන මුදල් වියදම් කරන එක සරලව කළ හැකි දෙයක්. ආදායම සපය ගන්න කෙසේද යන්නට විසඳුම කුමක්ද? එංගලන්තය තුළ ජලදාතික නිෂ්පාදනයෙන් 34%ක් බදු ආදායම ලෙස අය කරගනිද්දී ලංකාවේ ජලදාතික නිෂ්පාදනයේ ආදායමේ ප්‍රතිශතය 8.3%කට කඩා වැටලා තියෙනවා. ඒ ලෝකයේ අඩුම දළ ආදායම් ලබන රටවල් වලින් 7 වන ස්ථානයේ. එසේනම් ආදායම මධ්‍යකාලීනව 15%කටත් දීර්ඝකාලීනව 20%කටත් අධික ප්‍රමාණයක දක්වා වැඩි කර ගැනීමට තියෙන වැඩපිළිවෙල මොකද්ද කියන ප්‍රශ්නෙට මිනිස්සුන්ට දැනෙන පිළිතුරක් දෙන්නට ඕන. නිකන් අපි ඒකට විරුද්ධයි කියලා විතරක් කියලා වැඩක් නැහැ. කොහේ පිළිතුර? ලෝකයේ ඉතාමත්ම අඩු බදු ගෙවන ප්‍රතිශතයක් ඇති ශ්‍රී ලංකාවේ බදු හිල සහ දැල පුළුල් කර ගැනීම සඳහා වක්‍ර බදු වෙනුවට ඍජු පදුවල ප්‍රතිශතයේ සාපේක්ෂව වැඩි කර ගැනීම සඳහා වැඩියෙන් උපයන වෙත වැඩියෙන් බදු ගැනීම සඳහා ඉදිරිපත් කරන වැඩපිළිවෙල කුමක්ද? දැන් ජනතා විමුක්ති පෙරමුණ කියනවා 24%ෙන් කැප් කරනවලු. ඒ කියන්නේ සල්ලිකාරයන්ට තමයි මේ සම්පූර්ණ ඒක සම්පූර්ණ සමාජවාදයට විරුද්ධයි. වැඩියෙන් උපයනකොට අඩුවෙන් ටැක්ස් කරනවා. සමහර රටවල ටැක්ස් එක 55යි 60යි. වැඩියෙන් උපයනකොට වැඩියෙන් ගෙවන්නට ඕන. තුන්වෙනි ප්‍රශ්නය හතරවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායමෙන් 70% පමණ ණය ආපසු ගැනීම සඳහා මුල් මුදල හා පොලිය වශයෙන් ගෙවන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ කිසිසේත්ම තිරසාර නොවේ. එම ණය මුදල ගෙවීම තිරසාර කර ගැනීම සඳහා යෝජනා කරන වැඩපිළිවෙල කොමක්ද? ණය ප්‍රතිවූගත කරන්න එපා කියනවා. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ කියලා කියනවා. එහෙනම් කොහොමද ගෙවන්නේ? කොහොමද ගෙවන්නේ? දැන් ණය ප්‍රතිවූගත කරොත් හරියට ඇමරිකානු ඩොලර් බිලියන 14ක් සහනයක් අපිට හම්බ වෙනවා. ඒක පාද? ඒක පා නම් කොහෙන් හරි අරගෙන එන්න. ඊළඟ ප්‍රශ්නය 1994 දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිඵලයක් හැටියට අපනයන ආදායම 31.5% පමණ වුණා. අද එය 14.5කට වැටි තිබෙනවා. ආරක්ෂාකාරී ප්‍රතිපත්ති හේතු කොටගෙන අපනානේදී තරඟ කළ නොහැකි නිෂ්පාදන සපයන දේශීය වෙළඳපොළ පමණක් ඉලක්ක කරගත් ව්‍යවසායික ප්‍රජාවක් අපි නිර්මාණය කරලා තියෙනවා. අපනායනයේ පාදක කරගත් ආර්ථිකයක් ඉලක්ක කරගත් වැඩපිළිවෙල කුමක්ද ඉදිරිපත් කරන්න. පස්වෙනි ප්‍රශ්නය ඉන්දියාවේ 186 දෙනෙකුට එක් රාජ්‍ය සේවකයෙක් සිටියදී බංග්ලාදේශයේ 146 දෙනෙකුට එක් රාජ්‍ය සේවකයෙක් සිටියදී පාකිස්තානයේ 114 දෙනෙකුට එක් රාජ්‍ය සේවකයෙක් සිටියදී ලංකාවේ පුරවැසියන් 16 දෙනෙකුට එක් රාජ්‍ය සේවකයෙකු සිටිනවා. 2021 වර්ෂයේදී සමස්ත රජයේ ආදායමෙන් 86%ක් පමණ පඩිනඩි විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි වැනි දේවල් සඳහා වියදම් කරලා තියෙනවා. මෑතකදී කරන ලද බදු සංශෝධන නිසා එය ප්‍රතිප්‍රතිදේම වශයෙන් අඩු වෙලා තියෙනවා. නිර්මාණශීලී හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා යෝජනා කරන ප්‍රතිසංස්කරණ කවරේද කියන ප්‍රශ්නයටත් අපිට උත්තර අවශ්‍යයි. ඊළඟ එක ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන තත්ත්වයේ සිට මැදි ආදායම් ලබන තත්ත්වයට උසස් වන විට සහනදායි පොළු අනුපාත මත ලැබුණු ණය අපිට අහිමි වෙලා තියෙනවා. එම නිසා කෙටි කාලීන ණය බැඳුම් කර මත ලබාගත් ණය හේතු කොටගෙන අධික පොලිය මත ණය අරගෙන තියෙනවා. ලබාගත් අය ආපසු ගෙවන්නට ඉදිරියේදී සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රාග්ධනීය සලසා ගැනීමටත් ඉදිරිපත් කරන වැඩපිළිවෙල කුමක්ද කියන ඒ ප්‍රශ්නයටත් උත්තර තියෙන්න ඕන ඕනෑම වැඩපිළිවෙලක් තුළ. 2010 සිට 2020 දක්වා රාජ්‍ය ව්‍යවසායන්ගෙන් රජයට සිදු වූ පාඩුව රුපියල් බිලියන 1000ක් ට්‍රිලියනයක්. 2017 සිට 2021 දක්වා යන වසර 4කදී බිලියන 732ක් රජයෙන් වෙනස් වන විට වෙනස් වන, අමාත්‍යවරුන් වෙනස් වන විට වෙනස් වන, සභාපතිවරුන් වෙනස් වන විට වෙනස් වන, ජනප්‍රිය දේශපාලනය තුළ රැකියාව දීම සඳහා පුරවන සංස්කෘතියත් තුළ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රතිහුවිය ගත කිරීම සඳහා ඉදිරිපත් කරන වැඩපිළිවෙල කුමක්ද? ඕනම වැඩපිළිවෙකට මේ ප්‍රශ්නෙට උත්තර තියෙන්නට ඕන. 2019 නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 7.6ක් වූ විදේශ මුදල් සංචිතය 2022 මාර්තු අප්‍රේල් මාසයේ 12 වෙනකොට දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20කට කඩා වැටී තිබුණා. තිරසාර විදේශ විනිමය සංචිතයක් ගොඩනැගීම සඳහා ඉදිරිපත් කරන වැඩපිළිවෙල කුමක්ද කියන ප්‍රශ්නෙටත් උත්තර ඕන අපි ඕනෑම මේ සාකච්ඡා කරන එකදී. මම මේ පක්ෂ වශයෙන් බෙදාගෙන කතා කරන්නේ නැහැ. රජ රටක් වශයෙන් ඉදිරියට යනවනම් මේ අමාරු ප්‍රශ්න වලට අපි උත්තර හදා ගන්න ඕන. S&P එකෙන්, Fitch එකෙන්, Moody එකෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගතීකරණ ආයතන මගින් දිගින් දිගටම ලංකාවේ ණය ගැවීම හා ආර්ථික ස්ථාවරභාවය පහත හැල්ල තියෙනවා. ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවීභාවය හා ණය ආපසු ගේීමේ ශක්්‍යතාවය යළි වැඩි කියුරු කරගෙන ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ වෙත ප්‍රවේශය සඳහා ඉදිරිපත් කරන වැඩපිළිවෙල කුමක්ද? IMF එකෙන් අපි යම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට වඩා හොඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා නම් වඩා හොඳයි. නිකම් විවේචනය කරන්නම් වාලි විවේචනය කරන්නේ නැතුව. ලෝකයේ අපට පසුව විවෘත වූ හා අපෙන් පාඩම් ඉගෙනගෙන ඉගෙනගත් වියට්නාමය, චීනය, ඉන්දියාවනි රටවල් වෙත ශ්‍රීග්‍රයෙන් විදේශ විනිමය ආයෝජනය එකතු කරගනිද්දී වංචාව, දූෂණය, නොහැකියාව හා නිලධාරීවාදය නිසා එකතන පල්වෙන විදේශ ආයෝජන වැඩි කරගෙන දක්ෂ කාර්යක්ෂම හා විනිවිද පෙනෙන එක කවුලුවකින් සේවය සපයන වැඩපිළිවෙලක් සඳහා ඉදිරිපත් කරන සැලැස්ම මොකද්ද? විවේචනය කරන වෙනුවට සැලසුම් ඉදිරිපත් කරන්නයි කියලා මම යෝජනා කරනවා අපේ ගරු මන්ත්‍රීවරුන්ලට. ඊළඟ ප්‍රශ්නය, වංචාව, දූෂණය හා අල්ලස නැවැත්වීම සඳහා එය දේශපාලන වේදිකාවක සටන් පාඨයකට පමණක් සීමා නොකොට කාර්යක්ෂමව විනිවිද පෙනෙන තෝරු මෝර පස්සේ පැන්නිය හැකි හා කාර්යක්ෂම අධිකරණ ක්‍රියාපටිපාටියක් සකස් කිරීම සඳහා ඉදිරිපත් කරන වැඩපිළිවෙලකුත් මේ වැඩපිළිවෙලේ කොටසක් වෙන්නට ඕන. ඊළඟ ප්‍රශ්නය, නිලධාරීවාදය, අල්ලස, දූෂණය හා අක්‍රමිතාවේ වළක්වාගෙන අඩු වියදමින් හා මහජන අපහසුතාවයකින් තොරව සේවා සැපීම සඳහා බොහෝ රටවල් ඩිජිටල්කරණය ආභරණයක් කරගෙන සිටිනවා. ඩිජිටල්කරණය ජාතික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනා කවරේද? ඊළඟ ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සපයා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් අපනයනය, විදේශ මුදල් ප්‍රේෂණය හා සංචාරක ව්‍යාපාරයෙන් උපයා ගන්නා ලද විදේශ මුදල් හඳුන්වා දෙන්න පුළුවන්. මධ්‍යකාලීනව අපනයනය පාදික කරගත් හා ආයෝජන පාදික කරගත් ආර්ථිකයක් ගොඩනගා විදේශ විනිමය සංචිතය වැඩි කරගන්නා තුරු කෙටිකාලීනව හා මධ්‍යකාලීනව සංචාරක ව්‍යාපාරය තිරසාර ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා සහ විදේශීය වෙළඳපොළට පුහුණු ශ්‍රමිකයන් ලබා දීම සඳහා ඉදිරිපත් කරන වැඩපිළිවෙල කුමක්ද? ඊළඟ ප්‍රශ්නය, නිවැරදි, පාරදුෂ්‍ය හා අවංක වැඩපිළිවෙලකින් දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව දරිද්‍රතාවයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කරන සමාජ ආරක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කරන්නේ කොහොමද? ඒ සඳහා අවශ්‍ය මුදල් ආයෝජනය කරන්නේ මොකද්ද කියන එක. එදා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මම මේ කාටවත් ඇඟිලි දික් කරනව නෙවෙයි. අපි තිරසාර අනාගත ජයගත හැකි රක්කාව ගොඩනැගීම සඳහා ආර්ථිකය ගොඩනගන්නට නම් මේ අමාරු ප්‍රශ්නවලට අපි උත්තර හොයාගන්නට ඕන. ඒ සමහර උත්තර අපි මේ වෙලාවේ තියෙන අමාරු අවස්ථාව තුළ IMF එක මාර්ගයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. එහෙමනම් ඊට විකල්පයක් වශයෙන් ඔබ ඉදිරිපත් කරන යෝජනා මොකක්ද?
පාසුවෙන් කියන්නට පුළුවන් අපි හිටියනම් IMF එකත් එක්ක සාකච්ඡා කරන්න දෙන්නේ නැහැ. අපේ කොන්දේසි එක තමයි IMF එක වාඩි වෙන්න ඕනේ. ජීවිතේ කිසිම දවසක පිඟන් හොදන්න ඕනේ, පිඟන් කැඩෙන්න. පිඟන් හොදන්න නැතුව කැබිනට් එකේ තියෙන එක බලාගෙන කතා කරොත් පුළුවා. ජීවිතේට අපි පිඟන් වටන්නේ නැහැ කියලා. මම දැක්කා එක මන්ත්‍රීවරයෙක් විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක් කෑ ගහලා කියනවා අපි ගියොත් අපේ කොන්දේසි මත විතරයි IMF එක වැඩ කරන්නේ, IMF එකේ කොන්දේසි වලට අපි වැඩ කරන්නේ නැහැ කියලා. මේ ප්‍රායෝගිකව වෙන්න පුළුවන්ද? තව එක්කෙනෙක් කියලා තිබුණා මේ සම්පූර්ණ අපේ ඩයට් එක වෙන රටකට දෙන්නයි කියලා. එහෙම රටවල් ණය ගන්නවද? ඉතින් මේව කටින් කියන්නට පුළුවන්, මේව ක්‍රියාත්මක කරන්නට බෑ. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම තව ප්‍රශ්න
දැස්රි ජයසේකරන්ත
මගේ වෙලාවෙන්
ඔය 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 ප්‍රකාශ අපි කරපු යන නෙමෙයි.
හරි බොහොමයි.
ඔබ තමයි කියන්නේ. හරි. අපි අහන්නේ දිගින් දිගටම අපි අහපු කාරණේ තමයි ශ්‍රී ලංකාවේ දාස් පක්ෂයේ විදියට මේක ඩොලර් ක්‍රයිසිස් එකක්. මේක ඩොලර් ක්‍රයිසිස් එකක් මේ තියෙන්නේ. අපි ඔබතුමාලගෙන් අහන්නේ ආණ්ඩුව විදියට අපිට කියන්න ඉදිරි අවුරුදු 2 හෝ 3 හෝ පාරි මේ අර්බුදෙන් මිදෙන්න අපිට 3-4 ඉනි තියෙන්නේ කරන්න. රෙමිටන්සස් වැඩි කරගන්න ඕන. එක්ස්පෝර්ට් එක වැඩි කරගන්න ඕන. ඉම්පෝර්ට් එක අඩු කරගන්න ඕන. ඊළඟට අපේ තියෙන සංචාරක ව්‍යාපාරය වැඩි කරගන්න. ඊළඟට ඉන්වෙස්ට්මන්ට් වැඩි කරගන්න. මං අහන්නේ මොකද්ද ප්‍රොපර් ප්ලෑන් එක ඉදිරි අවුරුදු 2-3 ඇතුළත? මෙන්න මේක ඔබතුමාලගේ තියෙන එක නෙමෙයි. ඔබතුමාලගේ තියෙන බදු ගහලා මේ දේ ඔබතුමාලා හදන්නේ දේශීය, කියන්නේ රුපියල් එකතු කරගන්න. අපි කියන්නේ ඔක නෙමෙයි. ඉතින් ඔබතුමායි මං අහන්නේ ගෞරවයෙන් මේ
යාපේක ඉතාමත්ම කෙටියෙන් අපි කියනවා නම් අපි ඉදිරිපත් කරන තියෙන වැඩපිළිවෙල තුළ ණය තිරසරභාවයක් ඇති කර ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යාගත කිරීමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා විදේශීය ණය හිමියන්ගෙන් කාලයක් අරගෙන ගෙවීම සඳහා මොරටෝරියම් එකක් ලබා ගැනීම සඳහා ණය අඩු කරගන්න බලාපොරොත්තු වෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 14ක් මේ වැඩපිළිවෙල සාකච්ඡා වුණොත් එහෙම. එතකොට ඉදිරි අවුරුදු 2027 වෙනකොට අපිට ණය ගෙවිය හැකි තත්වයකට මේක පත් කර ගැනීම සඳහා තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. දැන් වෙලා තියෙන්නේ මේ ආදායමේ කොටසක් නැති තියෙන්නේ නෙවෙයි, අපේ සම්පූර්ණ බජට් එකෙන්. බජට් එකෙන් 70%ක් අපි ෆයිනෑන්ස් කරන්නේ ණයට අරගෙන. ඒ සම්පූර්ණ එකෙන්ම 70%ක් යන්නේ ණය ගෙවන්නට. ඉතින් මිනිස්සු කියනවා ණය ගෙවන්න කොහෙන්ද ගෙවන්නේ? ණයෙන්ද ගෙවනවා නම් ක්‍රමයක් දෙන්න. ඉතින් අපි ගරු අගමැතිතුමා කියපු ආකාරයට සංචාරක ව්‍යාපාරයේ යම් පුනරුද්දයක් තියෙනවා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බැංකු මගින් මුදල් යවනවා. ඒ අනුව යම් ප්‍රමාණයක ඩොලර් ප්‍රමාණයක් ඇතුළත එනවා. ආයෝජනය අපි ලබා ගන්න උත්සාහ කරනවා. අපනයනකරුවන්ට අපේ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්නට ඕන. කෝවිඩ් කාලයේ පවා ගිය අවුරුද්ද පවා අපනයනයේ ප්‍රමාණාත්මක වර්ධනයක්, එහෙම නැත්නම් අඩු ගානේ තිබුණු ටික අපිට බේර ගන්න හැකියාවක් තිබුණා. නමුත් මම ඔබතුමත් එක්ක පිළිගන්නවා ලංකාවට ආයෝජනය මේක අපි බලාපොරොත්තු වන තරමට ආවේ නැහැ. පියමෝ මේකට වගේ කියන්නට ඕන. ඒ හින්දායි මම කියන්නේ මම මේ දේශපාලන වශයෙන් කතා
කරන්නේ නෙවෙයි. ගරු මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
ඔව් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඉතා ඉක්මනට ලේඛන කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නේ අපේ 2000 දළ ජාතික නිෂ්පාදනයේ කොටසක් හැටියට කොහොමද ශ්‍රී ලංකාවේ ආදායම, ශ්‍රී ලංකාවේ බදු ආදායම අඩු වෙලා තියෙන එක. 25%කට තිබුණු එක 8.1%කට අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ලෝකයේ තියෙන රටවල් වල මැද ආර්ථිකයක් තියෙන සහ නැගියන ආර්ථික තියෙන රටවල් වල දළ වශයෙන් 26.5%ක ප්‍රතිශතයක් දළ ජාතික නිෂ්පාදනයෙන් බදු හැටියට අය කරගන්නවා. ඒක වැටලා තියෙනවා 8.3%ට. ලංකාවට වඩා ඒ ගණයේ තියෙන රටවල් වලින් අඩුව තියෙන්නේ ඉරානයයි වෙනස්විලායි විතරයි. ඔවුන් තෙල් වලින් තමයි මුදල් ලබා ගන්නෙ. ඊළඟට අපි බැලුවම ආර්ථික අපනයනයේ හැටියට 2002 වර්ෂයේදී අපේ දළ ජාතික නිෂ්පාදනය 33%ක් අපනයනයේ තිබුණා. ඒක වැටලා තියෙනවා 17% දක්වා අදවනකොට. ඒත් එක්කම අපිට බලන්නට ඕන 79% ප්‍රමාණයක් සම්පූර්ණ රෙවෙනියු එකෙන් ඉන්ටරස්ට් ගෙවීම සඳහා විතරක්, පොලිය ගෙවීම සඳහා විතරක් භාවිතා කරනවා. මේවට අපි කොහොමද මේකට උත්තර දෙන්නේ කියන එක. ඊට පස්සේ අපි තව මම මේක ඉදිරිපත් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රජයේ ණය මේක ඊයේ පෙරේද වෙච්ච එකක් නෙවෙයි, මේක කාලයක් එක්ක වෙච්ච දෙයක්. ප්‍රමාණිකූල නැගීමක් මේක මේ ඊයේ පෙරේද වෙච්ච දෙයක් කියලා කවුරු හරි කියනවා නම් ඒක ඉතා කෙටි කාලීනව. අපි අඩු පොලිය අණුව ලැබුණු නැතිකොට දිගින් දිගටම ප්‍රතිශතයක් ඇටියෙත් ඉතා විශාල වශයෙන් ණය වැඩි වෙලා තියෙනවා. ඊළඟට මම පෙන්වන්නම් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2010 සිට 20 දක්වා පමණ රජයේ ආයතන වලින් විතරක් පාඩුව ට්‍රිලියන 1යි. පෞගේ අවුරුදු 4ට බිලියන 632ක්. ද මම ස්තුතිවන්ත වෙනවා. මේව ප්‍රතිසංස්කරණය විය යුතුමයි. මේක ලේසියි කතා කරන්න. මොකද සිංගප්පූරුවේ ක්‍රමයේවත්, ඩුබායි වල ක්‍රමයේවත්, චීනයේ ක්‍රමයේවත් ලංකාවේ හරියන්නේ නැහැ. ලංකාවේ ප්‍රජා හැමදාම ඡන්ද තියෙනවා. මන්ත්‍රීවරු මනාපපස්ස යොදනවා. ඊළ පුරවනවා මිනිස්සුන්. ඉතින් මේක අපි තීරුම් ගන්න ඕනේ. මේ පක්ෂයකට විතරක් බැනලා, මේ ඇමතිවරයට විතරක් බැනලා මේක විසඳ ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊට පස්සේ බලන්න අපි ණය අරගෙන ණය ගෙවනවා. ණය අරගෙන ණය ගෙවනවා. මේ තියෙන්නේ ණය ප්‍රතිශතයේ වැඩිවීම. ඊළඟට මම ඉදිරිපත් කරනවා ඔබතුමා අහපු ප්‍රශ්නෙට කෙටි කාලීනව ගිය අවුරුද්දේ ජනවාරි වල 259යි ඇමරිකානු ඩොලර් මිලියන අපිට හම්බුනේ.
ගරු මෙතුමා කාලය අවසන් වෙනවා.
ඔව් මට මිනිත්තු දෙකක් දෙන්න. රෙමිටන්ස් වලින් මේ අවුරුද්ද වෙනකොට ඒක ශීර්ඝ වශයෙන් වැඩි වෙලා තියෙනවා. සංචාරක වර්ධනය වැඩි වෙලා තියෙනවා. මේකෙන් පෙන්වන්නේ රජයගෙන යන වැඩපිළිවෙල පිළිබඳව යම් විශ්වාසයක් අපේ ශ්‍රමිකයන් තුළ තිබෙනවා, විදේශීය ආයතන තුළ තිබෙනවා, සංචාරකයෝ නැවත එනවා. අර මට මතකයි අලෙවි මෝලාන මහත්තයා කියනවා තැල්ල බඳින්නත් බෙල්ල ඕන කියලා. එහෙනම් අපි බෙල්ල බේරගෙන රට ආරක්ෂා කරගත්තොත් තමයි ඔබට ඔබේ දේශපාලනය කරන්නත් පුළුවන්. අවසාන ડોකියුමන්ට් එකයි මම ඉදිරිපත් කරන්නේ. මේ මට මතකයි හිටපු මහ බැංකුව අධිපතිතුමා හැමදාම S&P එකෙනුයි, මෝඩි එකෙනුයි, ෆිච් එකෙනුයි රේටින් අඩු කරනකොට ඒගොල්ලන්ට බනිනවා. මේක හරියට අපි ගිහිල්ලා අපේ ඩයබටිස් එක චෙක් කරාම කොයාරි ලැබෝටරි එකෙන් ලැබෝරටරි එක බනින එක. අපේ ඉඳා මේ කඩාවැටීමක් වෙලා තියෙනවා. ඒක කොහොමද අපි වැඩි කරගන්නේ කියන එක පිළිබඳව යම් වැඩපිළිවෙලක් අවශ්‍යයි. නෑ අපි කරබාගෙන හිටියේ නෑ මහත්තයෝ. අපිට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒකයි මම කිව්වේ. මෙතුමා ඉන්නවා මෙතන. GLP රිස අමතුමා ඉන්නවා. අපි ඔබතුමා දැන් බනිනවා 2015ටයි 19ටයි බනිනවා. ඔබතුමාගේ නායකයා එතකොට හිටපු නියෝජ්‍ය. ඇයි නැත්තේ? නෑ ආර්ථිකය පිළිබඳව නෙවෙයි. කඩාවැටීමක් තිබුණා. හොරු ඇල්ලුවේ නෑ. ඔබතුමාගේ විපක්ෂ නායකයන් උපනායකයා. ඉතින් ඒ සමහර දේවල් කරන්න පුළුවන්, සමහර දේවල් කරන්න බෑ. ඉතින් අපිට ශක්ති ප්‍රමාණයෙන් අපි කරා. GLP රිසවතුමා ඉන්නවා. අපි දීලු දෙනාම එකට වාඩි වෙලා හිටියේ. නමුත් මම අවසාන වශයෙන් කියා සිටින්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතනවා රට වෙනුවෙන් අපි සියලු දෙනාම එකතු වෙලා විවේචනය කරාට කමන්නේ, දේශපාලනය කරාට කමන්නේ, යම් වැඩපිළිවෙලක් සාර්ථකව ඉදිරිපත් කරන්නට ඕනේ, විකල්පයක් එක්ක ඕනේ විවේචනය එන්න කියන අදහස ඉදිරිපත් කරමින් නැවත වතාවක් මම බලාපොරොත්තු වෙනවා මොන අඩුපාඩු තිබුණත් විවේචන වලට යටත්ව ඔබතුමන්ලා මේ යෝජනාවට පක්ෂව ඡන්දය දෙයි කියලා බලාපොරොත්තු වෙලා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මහත්මනි. ගරු රව් පකින් මැත්තා මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. Honorable Deputy Speaker, I am glad to follow the Honorable Foreign Minister. He, when you listen to his speech, it's as if he has woken from a deep slumber, having been a part of an administration which has made this country to go into sovereign default for the first time in our history. Now we have ultimately been able to somehow successfully negotiate an extended fund program. Now, this is an important milestone. None of us disagree with that. So therefore, the IMF's endorsement is going to certainly restore confidence in our country's path to recovery. So, in reaching this milestone, of course, we would be required to address the fundamental weaknesses in our financial system and the monetary network. And this is important, more than important. I mean, what is more important is not the money that we are getting, but the what ultimately the program will unlock as far as the country is concerned, in order for us to borrow again in order to meet the essential needs of the country. So with this improved sentiment, we are now witnessing a reducing pace in inflation, and it's important for us to continue on this path. But it is somehow, when you look at some in this house, it has become very fashionable to vilify the IMF and this kind of crackpots who are in the lunatic fringe are keeping on heaping blame on the IMF. But here I would like to, along with every citizen of Sri Lanka, thank the IMF, its managing director, the co-heads of the Sri Lanka staff team, Sri Lanka resident representative, and all other members of the IMF staff team for tirelessly working around the clock to provide Sri Lanka the much-needed EFF, being the platform to enable Sri Lanka to come out of the economic problems that we have got into. The IMF has only identified the issues, being the program objectives that need to be addressed for Sri Lanka to get out of this perilous situation. The solution to achieve the objectives are proposals by the government of Sri Lanka, and not those imposed by the imposed on the government by the IMF. Honorable Speaker, the government of Sri Lanka, including the finance minister, the president, in this house have misrepresented on numerous occasions, portraying these are proposals of the IMF and made the IMF the monster in the room. I am not convinced the proposals of the authorities, government of Sri Lanka and the bureaucrats, are the optimum solution to address the issues identified by the IMF, which will lead Sri Lanka achieving the objectives laid down in the extended fund facility that has been now granted. This conclusion of mine is based on the high risk assigned by the IMF staff team itself, based on the medium-term risk analysis, page 63 of the staff report, in relation to the program succeeding as envisaged. I touch on the four main areas. One, tax policy reforms under the theme fiscal consolidation. Then B, energy pricing under the theme fiscal consolidation. C, autonomous central bank under the theme restoring price stability and rebuilding external buffers. Then finally, governance under the theme reducing corruption vulnerabilities. On tax policy reforms, Sri Lanka's tax to GDP ratio is 7.3%, being the lowest in the world. This is an abysmal position compared to other nations. The IMF staff team has rightly identified the reasons for the weak tax performance being: one, low tax rates; two, narrow tax network; and three, low collection efficiency. So, while I agree tax rates have to be increased, the elephant in the room is a narrow tax net and low collection efficiency, which two are interlinked and closed with corruption. Majority of Sri Lanka's elite do not pay taxes in Sri Lanka. A robust tax mechanism has to be developed to bring these evaders into the tax net and tax this group of people. That should have been the paramount motive. This was the ideal opportunity to bring these evaders into the tax net. And once again, we are allowing them, like always, these evaders are out of the equation, and targeted the middle and lower income groups to widen the tax net. These evaders do not keep their monies under the mattress. All their monies are in deposit accounts with banks and non-bank financial institutions. And this was the ideal opportunity to withhold a higher percentage as tax, say about 20%, and integrate the Inland Revenue Remiss system with the systems operated by the withholding agents to ensure these taxes are paid to the tax department under the respective TIN numbers, thus sidestepping the involvement of officials in the tax department to record taxes received in an ad hoc manner. This exercise, even in the short term, would have alone provided 3 times the revenue projected based on the currently implemented system. This would have enabled the tax department to have on record a database of potential evaders and then pursue them to pay up in the following years. Based on the current interest rate environment, where interest rates have more than doubled, even the people in the lower ranks of society would not have complained, as their take-home post-withholding would still have been more than what they would have got before the crisis. Mr. Deputy Speaker, one of the vulnerabilities identified by the IMF staff team that would contribute to this program failing is large shocks. The current backdrop of professionals and middle-income earners protesting on the streets is a recipe for a large shock to the detriment of the program objectives. The authorities opting to bring the middle and lower-income earners into tax net while leaving an opening for the evaders to continue to evade is a demonstration of the corrupt mindset and the agenda-based policy formulation of the current government. Therefore, this is a clear demonstration of the corruption prevalent within the system, which I hope the IMS Governance Diagnostic Mission will focus and contain. Mr. Deputy Speaker, like on tax reform, energy pricing solution to of the government was again targeted at groups in the lower ranks of the economy. Here too, the narrative of the government of Sri Lanka was the pricing formula which was imposed by the IMF, saying that it was imposed by the IMF, and the monster in the room that was shown was the IMF. Quite conversely, IMF's energy price program objective was to have cost recovery-based pricing structure. But in doing that, the government's formulation of the cost recovery pricing structure was seriously flawed. Honourable Speaker, the government of Sri Lanka did not consider an important component of the electricity cost being the cost of electricity generated by hydro electric dams. Honourable Speaker, hydroelectricity generated at Sri Lankan rupees 2 per unit is a national asset, and every household in Sri Lanka has an equal claim on this national asset. Based on the government of Sri Lanka's flawed pricing formula, the government has arbitrarily forfeited the low consumption households' equal claim to hydroelectricity for the benefit of the high consumption users. This disgruntled group of people is another recipe for large shock the IMF report highlights, which could contribute to this program failing. Now, independent central bank. We are here today debating the IMF extended fund facility program because we had the failed central bank run by politicians and political cronies. An independent central bank is paramount. Therefore, we have now a new central bank bill which has been tabled. Does the new central bank bill give independence to the central bank? The language in the bill in relation to the autonomy of the central bank may portray autonomy of the central bank. But then, when you carefully look at it, now look at these, how these appointments are going to be made. Now, appointment of governor. Practically, Ranil Wickremesinghe, the minister, recommends to Ranil Wickremesinghe, the president, and subject to the approval of the Constitutional Council, controlled by Mr. Ranil Wickremesinghe, Ranil Wickremesinghe, the president, shall appoint the governor. Is that independence?
No.
Similarly, every other appointment is going to be made in the similar manner. And therefore, that's again, this was alluded to even by the former governor of the central bank, Dr. Indrajit Kumaraswamy, in a recent discussion, that there are issues regarding the appointment of officials to the central bank. Therefore, these things have to be carefully looked at. Therefore, on the governance issue also, I can talk at length. But however, now, since this is an essential situation in which we have no other option but to agree to these conditionalities that have been imposed. It is important for us to continue in this path if we are to go for recovery, and therefore with those comments I conclude. Thank you.